ගරු බි ආර්යවංශ මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස්. ගරු අරවින්ද සෙන්රත් මන්ත්‍රීතුමාට මුලසුන බාර කරනවා.
මන්ත්‍රීතුමා කතා පවත්.
ගරු මුලසුන ධර්ම ගරු මන්ත්‍රීතුමනි, 2025 අයවැය පිළිබඳව අද විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් අතර වාද විවාදන යන අවස්ථාවේදී පසුගිය ඒ දිනක ගරු ජනාධිපතිතුමන් විසින් මේ පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරා. ඉතින් මෙහිදී අපි දකින්නේ මේ අයවැය ලේඛනයත් අර පසුගිය කාලවල ඒ වසරක් වසරක් පාසා මේ රටේ මුදල් ඇමතිවරු ඉදිරිපත් කරපු අයවැය වලට සමාන අයවැයක් කියන්න පුළුවන්. මොකද IMF රාමුව තුළ සිටගෙන හදපු අයවැයක් කියලා කියන්න පුළුවන්. මේකේ රටේ ජනතාව බලාපොරොත්තු වුණ සංවර්ධනය. ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයට කලින් ජාතික ජනපල වේගය පොහොසත් රටක්, ඒ වගේම ලක්ෂණ ජීවිතයක් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තුළ ඉදිරිපත් කරපු යෝජනා මාලාව, ඒ වගේම මේ රටේ ජනතාවට දුන්නු පොරොන්දු ඉටු කරන ආකාරයක් අපිට මේ අය තුළින් දකින්න නැහැ. ඉතින් පසුගිය ආණ්ඩුව තුළ රනිල් වික්‍රමසිංහ ගෙන ගිය වැඩපිළිවෙළම මේ අයවැය තුලත් තියෙනවා කියලා තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මේ අයවැයේදී බිලියන 7190ක් වියදම් වශයෙන්ුත්, ඒ වගේම 4990ක් බිලියන ආදායම් වශයෙන්ුත්, ඒ වගේම අයවැය හිඟය වශයෙන් බිලියන 2200ක් අපිට සොයා ගැනීමට තියෙනවා. ඉතින් අපි දකිනවා මේ අයවැය තුළ එක එක අමාත්‍යාංශ හරහා රටේ ජනතාවට විවිධ ආකාරයෙන් වැඩිවීම් කරලා තියෙනවා. ඉතින් ඒවා අපි සාධනීය ලෙස අපි ඒවා ජනතාවගේ පැත්තෙන් බලලා ඒවා පිළිබඳව සතුටු වෙනවා. ඒ වගේම තමයි ගරු මුලසුනේ සිනමන්තිතුමනි, ඔබගේ පසුගිය අර මීට කතා කරපු මන්ත්‍රීතුමා සඳහන් කර ආකාරයට අද රටේ සහල් අපි දන්නවා විශේෂයෙන් අයවැය සකස් කරලා ඒ වසර තුළ ඒ අයවැය තුළින් රටේ ජනතාවට පාරිභෝගිකයන්ට විශේෂ සහනයක් සැලසෙන්න ඕනේ. ඉතින් මීට මාස 3කට කලින් අද අපේ රටේ සහල් තිබුණේ රුපියල් 170යි. නාඩු සහල් කියලා රුපියල් 170යි තිබුණේ. එතකොට දැන් මාස 3කට පසුව මේ වෙනකොට පසුගිය දවස්වල රුපියල් 300ට ගියා. ඔබතුමාලගේ පාලන මිල 230ක්. මේ වෙනකොට රුපියල් 225 30 තමයි මේ රටේ පාරිභෝගිකයාට සහල් මිලදී ගන්න වෙන්නේ. ඒ වගේම තමයි මීට මාස 3කට ඉස්සෙල් පොල් මිල දුන්න රුපියල් 100යි. අද රුපියල් 250කට වැඩි මුදලකට තමයි අද වෙළඳ පොලේ පොල් අලවෙන්නේ. ඒ වගේම ලුණු. ඒ වගේම අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ලකෙම මිල හේල කියලා තියෙනවා. ඉතින් අපි දකිනවා මේ වෙනකොට එක පවුලකට මාසෙකට රුපියල් 10,000ක් විතර මේ මාස 3 ඇතුළත වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒ තුල ඉඳගෙන අපි බැලුවොත් මේ රටේ ජනතාවට මේ අයවැය තුලින් ලැබෙන සහනය ප්‍රමාණවත්ද කියලා අපිට දන්න පුළුවන්. ඒ වගේම අස්වසුම් වලට සහන තුල යම් මුදලක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ වැඩිවීම තුළ අපිට කියන්න පුළුවන්. ඒ වගේම අර අයවැය තුලින් සිංහල අවුරුද්දට සතුසහරා ලබා දෙන සහන මල්ල. ඒ සහන මල්ල අපි දකින්නේ ඒ වියදම් කරපු වෙන් කරපු මුදල් ප්‍රමාණයත් අනුව එක ග්‍රාම සේවාවසමකින් පවුල් 4කට පමණ තමයි ලබා දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක ප්‍රමාණවත්ද කියලා මම මේ අවස්ථාවේදී ඔබගින් අහනවා. ඒවගේම තමයි අපි පසුගිය කාලය තුළ අපි විශේෂයෙන් කතා කරන්න ඕන මේ රටේ දුප්පත්ම ජනතාව භාවිතා කරන්නේ බයිසිකලේ, එහෙම නැත්නම් ත්‍රිවිල් රථේ. එතකොට මේ රටේ ත්‍රිවිල් රථ 118,845ක් පමණ, 11,88,405ක් ත්‍රිවිල් රථ තියෙනවා. ඉතින් මේ ත්‍රිවිල් රථ වලින් පවුල් 8,000කට වැඩි, 8,08,000කට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙනවා, පවුල් ජීවත් වෙනවා. ඉතින් මේ ගැන විශේෂ අවධානයක් මේ අයවෙන් සඳහන් වෙලා නැහැ. ඉතින් අපි දැක්කා ඒ ත්‍රිවිල් රථවල පිටිපස්ස අර සඳහන් කරගෙන ගියේ පහුගිය කාලේ දුප්පතාගේ හිතවතා කියලා තිබුණා. ආයි සමහර අවස්ථාවල තුන මග කියන මිතුරා කියලා. ඉතින් පහුගිය ජනාධිපතිවරණයේදී ඉස්සලා අපි ගොඩක් ඒවා දැක්කේ. අපි ඔක්කොම මාලිමාවට, අපි ඔක්කොම මාලිමාවට කියලා තමයි ඒවයි සඳහන් වෙලා තිබුණේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් උඩ මේ අද මේ ත්‍රිවිල් රථ රැකියාවේ නියලන අය භාවිතා කරන්නේ වසර 20-15 වගේ පැරණි ත්‍රිවිල් රථ පාවිච්චි කරන්නේ. බොහොම අමාරුවෙන් අමතර කොටස් දාලා සවි කරගෙන යන්නේ. ඉතින් පහුගිය කාලේ ත්‍රිවිල් රථ ආනයනය කරන්නේ නැවත්තලා තුන අවුරුදු 5ක් පමණ. ඉතින් මේ වෙනකොට ත්‍රිවිල් රථ ආනයනය කිරීමේදී පසුගිය කාලේ 113ට තිබෙන ත්‍රිවිල් රථේ අපි දකින විදිහට 120ක් දක්වා මේ වෙනකොට මිල ගිහිලා තියෙනවා. එතකොට අලුතෙන් ත්‍රිවිල් රථයක් එකතු කරගන්න බොහොම අමාරුයි. ඉතින් මේවට යම් සහනයක් ලබා දෙන වැඩ පිළිලක් සකස් කරොත් හොඳයි. මොකද ත්‍රිවිල් රථවලින් විශාල පිරිසක් ජීවත් වෙනවා. අපි දන්නවා රාජ්‍ය සේවකයන් 15%කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. පෞද්ගලික අංශයේ රැකියා කරන අයට යම් ප්‍රමාණයක් වැඩි වුණා. ඒ වගේම ත්‍රිවිල් රථවලින් ඒ අය ත්‍රිවිල් පාකයට ගිහිල්ලා හයරයක් ආවොත් තමයි දවසට කීයක් හරි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කරන්න කියලා සඳහන් කරන ගමන් අර ක්‍රීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මම හිතන්නේ බිලියන 50ක් පමණ වෙන් කළා තියෙනවා. ඒ වැඩසටහන වෙනත් අමාත්‍යාංශ හරහාත් මුදල් ප්‍රතිපාදන වෙන් කළා. ඒ අමාත්‍යාංශ හරහා ඒ වැඩසටහන ඔබතුමන්ලා ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ මුදලින් හරි කොටසක් මේ ත්‍රිවිල් රථ සංගම් සඳහා, එහෙම නැත්නම් ඒ රැකියා නියෝජනය සඳහා වෙන් කරන ලෙස මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම මම නියෝජනය කරන රත්නමුරු දිස්ත්‍රික්කය, රත්නමුරු දිස්ත්‍රික්කය තුළ ඒ දිස්ත්‍රික්කයේ වුණ සංවර්ධිත දිස්ත්‍රික්කයක්. මොකද වතුකම් කරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා, යටිතල පහසුකම් දීුණු වෙලා නැහැ. ඉතින් ඒ වගේම මේ රටට අපනයන ආදායම් ගෙනෙන දිස්ත්‍රික්කයක්. විශේෂයෙන්ම අපි දැක්කා මේ අයවැය තුළ මුදල් වින් කිරීමේදී උතුරු නැගෙනහිරට විශේෂයි. ඒ වගේම වෙනත් දිස්ත්‍රික්කවලට මම ජනාධිපතිතුමා, එහෙම නැත්නම් විවිධ ඇමතිවරු ඉන්න දිස්ත්‍රික්කවලට වෙනම වෙනම මුදල් වින් කරගෙන තියෙනවා. ඉතින් රත්නපුර දිස්ත්‍රික්කේ කෑගල්ල සබරගම් පළාත රත්නපුර දිස්ත්‍රික්කේ වගේ දිස්ත්‍රික්කවලට එහෙම මුදල් ප්‍රමාණයක් වෙන් වෙලා නැහැ. ඒ වගේම ඒ ප්‍රදේශයේ විශේෂයෙන් කුරුදු කර්මාන්තයට මේ අයව තුල අගය එකතු කළා, අපනයනය කරලා කරන්න යම් වැඩසටහනක් ආත්මක කළ දෙනවා. එතකොට අපනයන භෝග වශයෙන් අපි දන්නවා කුරුදු ගම්බිරිස් කරාබ් ඇතුළු විශාල ප්‍රමාණයක් ගොවින් ඉන්නවා ඒ දිස්ත්‍රික්කේ තුල. ඒ අයටත් විසහනයක් ලබා දෙන්න කටයුතු කරන්න කියලා මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි අද රටේ දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා, විශේෂයෙන් දකුණු පළාත, ඒ වගේම මහනුවර වගේ ඉස්කෝල කරුංකා නිෂ්පාදනය. ඒ කියන්නේ පුවක් වලින් කරුංකා නිෂ්පාදනය කළා මේ රටේ දැවැන්ත අපනයන ආදායමක් ලබා දෙන වැඩසටහනක්. ඉතින් මේ වෙනකොට රුපියල් 500කටවත් අලෙවි කරගන්න බැරුව ගොයියෝ විශාල වශයෙන් අපහසුතාවයටපත් වෙලා තියෙනවා. ඉතින් අපි දකින විදිහට පහුගිය කාලය තුල අපේ රටෙන් වසරකට කරුංකා වික්‍රීතුම් 15,000ක් පමණ ආනයනය කරනවා ඉන්දියාවට. ඉතින් ඉන්දියාවේ පහුගිය කාලේ මීට අවුරුද්දකට මාස 6කට
මිනිත්තු 2ක් කාලයක් තිබෙන්නේ
රුපියල් 18,000 මිලට අලෙවුන ගොවියට ලැබුණා. ඉතින් අද ඒක රුපියල් 500 දක්වා අඩු වෙලා තියෙනවා. අපි දකින විදිහට මේ වෙනකොට අපිට දැනගන්න තියෙන විදිහට ඉන්දුනීසියාවෙන් කරුණකා අපේ රටට ගෙනහල්ලා ඒ කරුණකා ඉන්දියාවට අපේ රට හරහා ප්‍රතිපනයන කරන වැඩපිළිවෙලක් නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙනවා කියලා ඒ අපනයන කරුවන් අපිට ප්‍රකාශ කරලා තියෙනවා අපේ රටේ ඉන්න. ඉතින් මේක නවත්තලා මේ කරුණක ගොවියට සාධාරණයක් ඉටුවන ආකාරය වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න කියලා. මොකද ඉන්දියාවෙන් මේ වෙනකොට අපිට දැනගන්න ලැබෙන ආකාරයට ඉන්දුනීසියාවෙන් කෙලින්ම කරුණක ඉන්දියාවට ලබා ගන්න. එතකොට අපේ රට හරහා යම් පිරිසක් කරුණක ගෙනල් අපේ රට හරහා ඉන්දියාවට යැවීම තුළ ඉන්දියාව එක ප්‍රසිද්ධේප කළා. ඉන්දුනීසියාවෙන් කෙලින්ම ඉන්දියාවට කරුණක ලබා ගන්න වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා කියලා අපි දන්නවා. මේක විශේෂයෙන්ම අපේ වෙළඳ කටයුතු ඇමතිතුමාට විශේෂයෙන් දැනුවත් කරන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම අපි සඳහන් කරන්න ඕනේ අපේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ මැණික් කර්මාන්තයටත් අපිට විශාල අපනයන ආදායමක් ලැබෙන කර්මාන්තයක්. එතකොට මැණික් කර්මාන්තයට මුදලක් වෙන් නොකළත් ඒ මැණික් කර්මාන්තයේ නියැලෙන අයට සහනයක් වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න ඕනේ. විශේෂයෙන් නීතිමය ගැටළු රාශියක් තියෙනවා. අද පතලක් කරන්න ගඟට බහින්න විදියක් නැහැ. ඒ කියන්නේ අඳුම්
මන්ත්‍රීතුමා වෙලාව අවසන්
කරන්න ක්‍රමයක් නැහැ. ඒ වගේම උසාවියේ පොලිසියෙන් අල්ලන් ගිහලා උසාවිය දාලා දඩ මුදල විතරක් නෙමෙයි ගෙවන්නේ. ඒ අයගේ ඇඟ බදිනවා. ආයි නැවත වතාවක් අහුනොත් අප කැන්සල් කරන තත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ තත්වයක් තුළ අපේ කර්මණික කර්මාන්තයේ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම මේ අවස්ථාවේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් අපිට කතා කරන දේවල් ගොඩක් තියෙනවා අය පිළිබඳව. ඉතින් 76 වසරක සාපය කියලා පහුගිය ආණ්ඩු කාලයට විවිධ ලක් කරලා මේ අය ඇතුළත් එදා මේ රට සංවර්ධනය වුණා. තුන් වේල කන්න පුළුවන් විදියට මේ රට සහලින් සම්පෝෂිත කරන පහුගිය ආණ්ඩු කටයුතු කරා. වැව් වැදුව ඇලවේලි හදලා මේ රට සංවර්ධනය කරගෙන ආවා. ඉතින් ඒ සඳහා මේ ඉදිරියටත් ඒ වැඩපිළිවෙල සාර්ථක කරලා මේ රටේ ජනතාවට සහන සලසන වැඩපිළිවෙලක් මේ අය තුළින් ඉදිරිපත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පයක් සංකුණිස්.
බොහොම ස්තුතියි.